ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 27ක් තියෙනවා.
ගරු මූලාසනින් මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම පළාත් සභා මැතිවරණය සඳහා අවශ්‍ය වන සීමා නිර්ණ වාර්තාව ඉදිරිපත් කරලා දී පිළිබඳ විවාදයක් පවත්වීමේදී කරුණ කීපයක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මීට කලින් කතා කරපු මන්ත්‍රීවරයා විටින් විට අපේ පක්ෂය සඳහන් කරමින් විවිධ චෝදනා එල්ල කරා. මම හිතන්නේ යම් කෙනෙක්ගේ ඔළුවේ හැදෙන මනස්ගතවලට උත්තර දෙන්න අපි මෙදිලා නැහැ. අපි මේ රටේ ජනතාවට සහතිකයක් දෙනවා. මීට පෙරත් මේ රටේ මැතිවරණ කල් දාලා ගොඩාක් මහතුරු පූස් පැටව් වගේ හැංගිලා ඉන්න කාලෙකත් ඒ මැතිවරණ ලබා ද ගැනීම වෙනුවෙන් සටන් කරපු දේශපාලන ව්‍යාපාරය. එනිසා මහජනයාගේ ඡන්දායිතී වෙනුවෙන් ඔය කටින් බතල හිටවන මහතුරු වගේ නෙවෙයි මේ මාතෘභූමියත් මේ මහජනතාවත් එක්ක ඒකාබද්ධ වී සටන් කරලද දේශපාලන ව්‍යාපාරයක් අපි. ඒ වගේම බල්ලා කවුද නකුට කවුද කියලා හොඳටම අපිට තේරෙනවා. එනිසා මේ මහත්තයා ඔහේ මාධ්‍ය සාකච්ඡාවත් එල ඔහේ කරුණු කියන අරනකොට වෙන කිසිවක් කළ හැකි මහත්මෙක් නෙවෙයි. එතුමගේ කතා ඒ තරම් අපි සැලකිලිට භාජනය කළ යුතු නැහැ. නැවතත් ඇවිල්ලා මොනව හරි කියන්න පුළුවන්. මගේ අපේ ප්‍රශ්නේ තිබෙන එතන නෙවෙයි. මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව ඉතා පැහැදිලිවම පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටිනවා. මම දැක්ක ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කරන මහතුරු ඉදිරිපත් කරන කරුණ තමයි මන්ත්‍රීවරු ආණ්ඩුවට ඡන්ද කල් තැබීම සඳහා අදහසක් නැහැ කිය. ඔව් අදහසක් ඕන වෙන්නේ මන්ත්‍රීතුමනි, ඒක ක්‍රියාත්මක නොවී තිබෙන තත්ත්වයක් ඇතුළේ. හැබැයි දැන් ඡන්ද කල් තැබීම නිශ්චිත වශයෙන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. නියමිත පරිදි මැතිවරණය නොපවත්තුමින් මේ ආණ්ඩුව කල් ගත කරමින් තිබෙනවා. එහිදී මේ ආණ්ඩුව ආර්ථික වශයෙන් අතිශය අසාර්ථක භාවයට පත්වෙච්ච ආණ්ඩුව බවට පත් වී තිබෙනවා. මෑත කාලයේ ගෙනෙන ලද බදු පනත් තරහා ජනතාවට විශාල පීඩාවකට ලක්වට තිබෙනවා. සාමාන්‍ය ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ඉහළ නැන්වීම සඳහා හෝ ඔවුන්ගේ ජීවනෝපාය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ආර්ථිකය ඇතිකොට තිබෙනවා. නීතිය සහ විධානය ආධිපත්‍ය කඩාවැටීම පිළිබඳ මා නොවේ. කැබිනට් අමාත්‍ය සරත් පොන්සේකා මැතිතුමාම නීතිය සහ විධානය ආධිපත්‍ය කඩාවැටීමේ ගති ලක්ෂණ මේ පාර්ලිමේන්තුව හැම එළිදරව් කරා මේ අදම. ඒ වගේම වංචාව දූෂණය සහ නාස්තිය පිළිබඳව බරපතල චෝදනාවන් එල්ල වෙච්චි පාලනයක් තමයි වර්තමාන පාලනය. ඒ චෝදනාවන්ගේ ප්‍රබලම චෝදනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාට එල්ල වී තිබෙනවා. ඒ වගේම රටේ ජාතික සම්පත්, රටේ ස්වභාවික සම්පත්, රාජ්‍ය වෙළඳපොළ, රාජ්‍ය සේවාවන් මුළුමනින්ම විදේශගත රාජ්‍යන්විත පැවරීම සඳහා අවශ්‍ය අනපනත් නීති රෙගුලාසි සම්මත කරමින් තිබෙන පාලනය. එනිසා මේ පාලනය අසාර්ථකත්වේ හිනි පෙතට ගමන් කරමින් තිබෙනවා. ඉතින් අසාර්ථකත්වේ හිනි පෙතට ගමන් කරන ද පාලනයක අවසන් අභිප්‍රාය තමයි ජනතාවට මුහුණ නොදී පලා යාම. එනිසා මේ ආණ්ඩුවේ අභිප්‍රාය බවට පත් වී තිබෙන්නේ ජනතාවට මුහුණ නොදී පලා යාමි ක්‍රියාදාමයකට දැන් මේ ආණ්ඩුව අවතීර්ණ වී තිබෙනවා. එනිසා තමයි මේ පළාත් සභා මැතිවරණේ කල් දැමීම සඳහා නිශ්චිත වශයෙන් සැලසුමක් ඉන්නු. ගරු මන්ත්‍රීතුමනි, මෙම පළාත් සභා මැතිවර පනත සම්මත කිරීම සඳහා අපි සහාය දීපු දේශපාලන පක්ෂය. එය කෙනෙකුට රතු පාවඩ වෙන්න පුළුවන්. අව කෙනෙකුට මල ගෙවල් වල හැවෙන අඳෝනාවන් වෙන්න පුළුවන්. එයයිගේ අපිට ඒ තරම් සැලකිලිට භාජනය කරන්නේ නැහැ. නමුත් අපේ රටේ ඡන්ද ක්‍රමය පිළිබඳ ජනතාවගේ විරෝධයක් තිබුණා. ඒ විරෝධය විශේෂම කොට්ටාසර මන්ත්‍රීවරේ මනාප ඡන්ද ක්‍රම ඉවත් විය යුතුයි. ඒ වගේම කාන්තාවන්ගේ නියෝජනය. ඒ පිළිබඳ යම් සාධනීය ගති ලක්ෂණ ඇතුළත් කරලා තමයි මේ පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ පනත ඉදිරිපත් කරන්නේ. අපි දේශපාලන පක්ෂයක් හැටියට ඒ පනතට ඡන්දය පාවිච්චි කරා පමණක් නෙවෙයි, ඒ පනතේ අඩංගුන් පිළිබඳව අපි විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරය. මනාප ඡන්ද ක්‍රම ඉවත් විය යුතුයිද? කොට්ටාසර මන්ත්‍රීවරයෙක් ලැබිය යුතු, කාන්ත නියෝජනය වර්ධනය විය යුතු ඡන්ද ක්‍රමයක් අපේට රට අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදනයට අපි සහාය ලබා දී තිබෙනවා. ඒ වගේම අපි ගරු මන්ත්‍රීතුමනි කිසිසේත්ම අපේ රටේ දේශපාලන සංස්කෘතිය ඇති වී තිබෙන මහා කඩාවැටීම සහ පිරිහීම ඡන්ද ක්‍රම වලින් විසඳන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒකත් අපි විශ්වාස කරන්නේ. අපි දන්නවා පහුගිය කාලේ පහුගිය පළාත් පාලන මැතිවරණේ ජයග්‍රහණය කරපු අයගේ දැන් ඇසිරීම විසින් පෙන්නුම් කරමින් තිබෙන කුමක්ද? ඔවුන් මිලදී ගන්නා වාහන ප්‍රමාණය, ඔවුන් බලපත්‍ර ඔවුන් ඒ නාගරික ජනතාවට බලපත්‍ර ගාස්තු වැඩි කිරීමේ ප්‍රවණතාවේ ඒ වගේම ඔවුන්ගේ බලය උපයෝග කරගෙන තිබෙන ප්‍රවණතාවේ ගස් කපන්න කසිප්පු පෙරන්න මහජනක දේපළ නාස්ති කරන්න උපයෝග කොට කර තිබෙන. ඒක චන්ද්‍රක්‍රමයේ විශ්වන්ත පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒක විශ්වන්ත තිබෙන දේශපාලන සංස්කෘතිය. අද දේශපාලන ලාභදායී ව්‍යාපාරයක් බවට පත් වී තිබෙනවා. මේ පාර්ලිමේන්තු නියෝජනය කරන බහුතරය දේශපාලනයට ඒමට පෙර ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ඉතාම පහළ අඩියට කණ්ඩායම්. හැබැයි ਉਹ දේශපාලනට ඇවිල්ලා ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් යම් බලයන් අත්පත් කරගත්තු කණ්ඩායම. එනිසා දේශපාලනේ ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙන තැනක මැතිවරණ ක්‍රමවලින් පමණක් විසඳුම් සෙවිය හැකි කියලා අපි විශ්වාස කරන්නේ. ඒ සදා වෙනාරගලයක් අපිට තිබෙනවා. මේ ව්‍යාපාරයක් බවට පත් වී තිබෙන දේශපාලනේ මහජන සේවය බවට පත් කිරීමේ අරගලයක් අපට වෙනම තිබෙනවා. හැබැයි අද අපට තිබෙන මොකක්ද? මේ තිබෙන ඡන්ද ක්‍රමයේ ඇතුලේ යම් සාධනීය ගති ලක්ෂණ ඇතුළත් කරගන්න පුළුවන්. ඒ සාධනීය ගති ලක්ෂණ මත තමයි මේ පළාත් සභා ඡන්ද ක්‍රමය සම්මත කරලා තිබෙන්නේ. ඒ පන සම්මත කරනකොටම සීමා නීරණ වාර්තාවට නිශ්චිත කාලයක් ලබා දෙන්න. ඒ සීමා නීරණ වාර්තාව ඉදිරිපත් වූ වහාම මැතිවරණයකට යන්න පුළුවන් ඉඩකඩ අවස්ථාව නිර්මාණය කරගනිමු. දැන් මේ සීමා නීරණ වාර්තාව ලබා දුන්නේ මාර්තු මාසේ 8 වෙනිදා. අප්‍රේල් මාසේ 8 වෙනිදාට පෙර මේ පාර්ලිමේන්තු විවාදයට පත් කරා නම් අප්‍රේල් මාසේ 9 වෙනිදා පළාත් සභා මැතිවරණ කැඳවීමයි අයිති තිබුණා. මේ පාර්ලිමේන්තුවේ මාර්තු මාසේ 20 අප්‍රේල් මාස 7 වෙනි දින මේ සීමා නීරණ වාර්තාව සාකච්ඡා කිරීම සඳහා දින යොදාගෙන තිබුණා. අග්‍රාමාත්‍යවරයාගේ ඍජු මැදිහත් වීම මත ඒ දින කල් දැබුවා. ඔහු පණිවිඩයේ පක්ෂ නායක රැස්වීම වල. එවල මාර්තු මාසේ 20ත් අප්‍රේල් මාසේ 7 වෙනිදාත් සීමා නීරණ වාර්තාව මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාට බඳුන් කිරීම තිබුණ ඉඩකඩ ඇවුරුවා. ඇවුරේ කුමක් වෙනුවෙන්ද? අගමැතිවරයාට නිශ්චිත වශයෙන් වමනාව තිබෙනවා මේ මැතිවරණය නොපවත්වා කල් දමන්න. ඊළඟ එසේ ඒ එදා සීමා නීරණ වාර්තාව පරාද වුණා නම් එදා සීමා නීරණ වාර්තාව පරාද වුණා නම් අප්‍රේල් 8 ඉඳන් මාර්තු මාස දෙකක් ඇතුළත ජුනි මාසයේ 8 වෙනකොට සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ජනාධිපතිවරයා හරහා ගැසට් නිවේදන ගැසට් කිරීමට හැකියාව තිබුණා. එහෙම තිබුණා ජුනි මාසයේ 9 වෙනිදා ඡන්ද ප්‍රකාශයට පත් වෙනවා. ඒක තමුනාසෙලා අප්‍රේල් මාසයේ 9 වෙනිදා ඡන්ද ප්‍රකාශයට පත් වෙන තැන ඉඩකඩ ඇවුරුවා මේ විවාදේ පාර්ලිමේන්තුවට ගේන්නේ නැතුව. විවාදේ පාර්ලිමේන්තුවට ගේන්නේ නැතුව නැවත ජුනි මාසයේ 9 වෙනිදා මැතිවරණය පවත්වන තැන ඉඩකඩ ඇවුරුවා. අද මේ සීමා නීරණ වාර්තාව මේ පාර්ලිමේන්තුවේ සම්මත කරොත් මැතිවරණ කොමසාරිස්වරයාට හෙට බලය ලැබෙනවා මැතිවරණය පවත්වන්න. හැබැයි අද හැමදෙනාම ඡන්දගෙන ඡන්ද කෑ ගහන ඡන්ද ඉල්ලන ඡන්ද වෙනුවෙන් කැමර දෙන හැමදෙනාම අද සැදී පැහැදී සිටින කුමක් වෙනුවෙන්ද? මේ සීමා නීරණ වාර්තාව පරාද කරන්න. මේ සීමා නීරණ වාර්තාව අද සම්මත වෙනවා නම් හෙට ඡන්දක හෙට මැතිවරණ කොමසමට බලයක් ලැබෙනවා මැතිවරණය පවත්වන්න. එහෙම වුණොත් නොවැම්බර් මාසෙ වෙනකොට මැතිවරණ පවත්වනවා. හැබැයි අද ආණ්ඩුවත් ඒ වගේම මේ පැත්ත කණ්ඩායම දිනස් ගුණරත්න මන්ත්‍රීතුමා කතා කරපු විදිහට ඉතාමත් හොඳ සහ එකඟතාවයකට ඇවිත් තිබෙනවා. මේ සීමා නීරණ වාර්තාව පරාද කරනවා. පරාද කරොත් ඡන්දය අපව පල්සක වෙනවා. ආය අගමැතිවරයා කමිටියක් දානවා. ඒකට මාස දෙකක් ගන්නවා. ඒ මාස දෙකෙන් පස්සේ ආය මොනව වේවිද? නැවත කල් දැමීමේ ක්‍රියාදාමයට තමයි තමුන්වන්සල හවුල් වෙන්නේ. මැතිවරණ ක්‍රමයේ අඩුපාඩුකම් අපි පිළිගන්නවා. ඒක අපි වෙනස් කරමු. ඒ සඳහා අපි සාහිඳෙන් ලෑසි. සීමා නීරණ යම් වෙනස්කම් තිබෙනවා නම් සීමා නීරණ නිශ්චිත වෙනස්කම් මැතිවරණ ප්‍රතිපලයට කිසිසේත්ම බලපාන්නේ නැහැ. මොකද මේ මැතිවරණ ක්‍රමයේ මුළුමනින්ම පදනම් වී තිබෙන සමානුපාතික ඡන්ද ක්‍රමයටදී පළාත් පාලන ඡන්ද ක්‍රමයේදී බෝනස් මන්ත්‍රී දුර ඉවත් වී තිබුණාට මෙම ඡන්ද ක්‍රමයේදී බෝනස් මන්ත්‍රී දුරද ඇතුළත් වී තිබෙනවා. ඒ නිසා පැරණි සමානුපාතික මනාප ඡන්ද ක්‍රමයේ මනාප කොටස විතරක් ඉවත් වූ සමානුපාතික කොටස මුළුමනින්ම ආරක්ෂා වෙන ඡන්ද ක්‍රමයක් මේක. ඒ නිසා මේ කොට්ටාසය කොච්චර ප්‍රමාණද? කොට්ටාසය විකෘති වී තිබෙනවද? කොට්ටාසය විශාලත්වය කුමක්ද? කොට්ටාසය ජන සංහිතිය කුමක්ද කියන එක කිසිසේත්ම සැලකිල්ලට භාජන නොවන ඒ දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ටාසයක් ලෙස ගනිමින් ඒ දිස්ත්‍රික්කයේ ලබා ගන්නා ඡන්ද පදනම අනුව ඒ පක්ෂයට මේ මන්ත්‍රී දුර සංඛ්‍යාව තීරණය වෙනවා. ඒ පළාත ජයග්‍රහණය කරනවා නම් ඒ පක්ෂයට බෝනස් මන්ත්‍රී දුර දෙහිකුත් හිමි වෙනවා. ඒ නිසා පැරණි ඡන්ද ක්‍රමෙයිම සමානුපාතික ගත ලක්ෂණ මේ ඡන්ද ක්‍රමය ආරක්ෂා කරලා තිබෙනවා. හැබැයි වෙනස් කර තිබෙන්නේ කුමක්ද? පැරණි ඡන්ද ක්‍රමයේ තිබෙන මනාප ඡන්ද ක්‍රමයේ වෙනුවට මන්ත්‍රීවරයා තෝරාපත් කර ගැනීම ක්‍රමවේද වෙනස් කර තිබෙනවා. ඒක තව ගැටලු තිබෙනවා අපි සාකච්ඡා කරන්න ලෑස්ති. හැබැයි අපි අද මේ පාර්ලිමේන්තුවේ හැම දිනම සෑදී පැහැදී සිටින්නේ මේ වාර්තාව පරාජයපත් කරන්න පරාජයපත් කර ඡන්ද නැවත කල් යනවා. මේ වාර්තාව ජයග්‍රහණය කරොත් හෙට මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා මැතිවරණය පවත්වන්න. එනිසා ආණ්ඩුව අද උත්සාහ කරමින් තිබෙන්නේ සමාජයේ තමන් හමුවේ ඇති වී තිබෙන විරෝධය ගමට ගිහිල්ලා බලන්න, පොලට ගිහිලා බලන්න, කඩේකට ගිහිලා බලන්න, සාමාන්‍ය ප්‍රවේශයක් හම්බෙලා බලන්න, විද්වතෙක් හම්බෙලා බලන්න, විශ්වවිද්‍යාල වෘත්තිවේදියෙක් හම්බෙලා බලන්න, මේ හැම දෙනාගේම බරපතල විවේචනයට ඉතාමත් කෙටි කාලයක් ඇති වෙච්ච පාලනය බවට පත් වී තිබෙනවා. ඔවුන්ගේ පමණක් නෑ ආණ්ඩුව ඇතුලේ ඇමතිවරු ඇමතිවරු අතර ගැටුම්, ජනාධිපතිවරු අගමැතිවරු අතර ගැටුම්, මන්ත්‍රීවරු මන්ත්‍රීවරු අතර ගැටුම්, මුදල්ම හිටපු මුදල් ඇමතිවරු ඉන්න මුදල් ඇමතිවරුට බයිනෝ, පොලිස් මුදල් අමාත්‍යවරයා වෙලා සංස්කෘතික අමාත්‍යවරයාට බයිනෝ, පොලිස් ඇමතිවරයා හිටපු හමුදාපති
ඒ අමාත්‍යවරයාට බයිනෝ ඒ හමුද එයා තනකිරුට බයිනෝ මොකද මේ වෙලා තිබෙන්නේ නිසා රට විශාල අරාජකත්වයකගේ පාලනය තමුන්වහන්සේලා හදලා තියෙනවා මේ පාලනය තමුන්වහන්සේලා පවත්වාගෙන යෑම අරමුණෙන් තමයි මේ ඡන්ද කල් දමන්නේ එනිසා තමුන්වහන්සේලා මේ ඡන්ද කල් දැමීම පිළිබඳ මුළුමනින්ම වගකීමට භාජන වෙනවා නිසා තමුන්වහන්සේලා කිව්වට ඡන්ද කල් දැමීමේ අදහසක් නෑ නෙවෙයි තමුන්වහන්සේලා ඡන්ද කල් දාලා තියෙනවා අදත් මේ උත්සාහ කරමින් තිබෙන්නේ නියමිත පරිදි මේ මැතිවරණ පැවැත්වීමට තියෙනකට ඇවිරීම සඳහා තමයි මේ කටයුතු කරමින් තිබෙන්නේ ඊළඟ මේ සීමා නීර වාර්තාවට ගෙන ප්‍රධානම පදනම මොකක්ද සීමා නීරත වාර්තාව ඉදිරිපත් කරන වෙලාවෙදී සීමා නීරණ කමිෂන් සභාව විසින්ම ඒ සීමා නීරණයේ තියෙන දෝෂ ඉවත් කිරීම සඳහා අවශ්‍ය වෙන වාර්තාවක් ඉදිරිපත් කරා විශේෂයෙන්ම මුස්ලිම් දැනට පළාත් සභාවල නියෝජනය කරන සංඛ්‍යාවේ යම් ප්‍රතිශතාත්මක අඩුවක් මෙම කොට්ටාස ඇතුලේ සිදු වෙනවා හැබැයි මන්ත්‍රීවරු තේරෙන කොට්ටාස වලින් පමණක් නෙවෙයි තමුන්වහන්සේලම දැමේ 50ට 50 මේක 60 70 70 30 අපිට ප්‍රශ්නයක් නැහැ ප්‍රතිශතේ 80 20 වුණත් අපි එකඟයි 80 20 වුණත් අපි එකඟයි හැබැයි මුස්ලිම් කොංග්‍රසයේ මැදිහත් වීම තමයි 50ට 50 දැම්මේ 50ට 50 දාපු නිසා තමයි කොට්ටාස ප්‍රමාණය අඩු වෙලා තිබෙන්නේ මුස්ලිම් අයගේ මේක 70යි 30යි වුණා නම් කොට්ටාස ප්‍රමාණය වැඩි වෙනවා ගරු මන්ත්‍රීතුමනි අපේ රටේ දේශපාලන හැදෙන්න ඕන කොහොමද අපේ රටේ එක් එක් ජන කොන්ත්‍රාසයන් පදනම් කරගත්තු දේශපාලන ව්‍යාපාර ගොඩනැගෙමින් තිබෙනවා. ඒ දේශපාලන ව්‍යාපාර අභිප්‍රාය මුස්ලිම් ජන දේශපාලන ව්‍යාපාර මුස්ලිම් ජනතාවට සේවය කිරීම හෝ සිංහල පදනම් කර දේශපාලන ව්‍යාපාර සිංහල ජනතාවට සේවය කිරීම හෝ දෙමළ පදනම් කරගත්තු දේශපාලන දෙමළ ජනතාවට සේවය කිරීම නෙවෙයි. උන්ගේ පදනම් බවට පත් වී තිබෙන්නේ තමන්ගේ ඡන්ද මල්ල වැඩි කර ගැනීම සඳහා ජාතිවාදී වැපිරීම. අද මොකද සිදු වී තිබෙන්නේ? මුස්ලිම් ජනතාව අතර ජනප්‍රියම දේශපාලනය මුස්ලිම් ජාතිවාදී බවට පත් වෙමින් තිබෙනවා. දෙමළ ජනතාව තුළ ජනප්‍රියම දේශපාලනය දෙමළ ජාතිවාදී බවට පත් වෙමින් තිබෙනවා. සිංහල ජනතාව තුළ ජනප්‍රියම දේශපාලනය සිංහල ජාතිවාදී බවට පත් වෙමින් තිබෙනවා. ඒ නිසා මේ අන්තවාදී දේශපාලනයක් තිබෙනවා. මේ අන්තවාදී දේශපාලන උවමනාව සීමා නීරණ කොමිෂන් සභාවට නීරණ උවමනාව ඉටු කර ගැනීම සඳහා මේ අපේක්ෂාව. ඒ නිසා තමයි රවුෆ් වගේම අමාත්‍යවරයා ඒ වගේම මනෝගණේෂ නමාත්‍යවරයා දිගින් දිගට මේ සීමා නීර වාර්තාවට විරුද්ධව කතා කරන නන් කවරක්වත් නෙවෙයි තමගේ ජාතිවාදී දෘෂ්ටි කෝණයෙන් මැතිවරණ ක්‍රම ඇතුළත අහුරු කරගන්න මැතිවරණ ක්‍රම ඇතුළත ජාතිවාදය ගෙනෙනව වෙනුවට අපි අපේ රටේ මැතිවරණ ක්‍රම සකස් කළ යුතුවන්නේ කුමක්ද අපේ මැතිවරණ ක්‍රමේ පදනම වෙන්න ඕන ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිබිඹුවක් ඒ පළාත් සභාවේද ප්‍රාදේශ සභාවේද පාර්ලිමේන්තුවේද ඇති වෙන එක ජනතාව කැමැත්ත මොන ආකාරයකද ඒ ආකාරයට කැමැති සාධාරණ පිළිබිඹුවක් ජනතා නියෝජිත ආයතන ඇති වෙන්න ඕන හැබැයි තමුන්වහන්සේලා ගොමනව මොකද එවැනි සාධාරණ පිළිබිඹුවක් වෙනුවට තමුන්වහන්සේලා නිවන තමුන්වහන්සේලා පදනම් වී තිබෙන කැත අන්තගාමී ජාතිවාදී දේශපාලනයට අවශ්‍ය නීතිමය පදනම තමයි මේ මැතිවරණ ක්‍රම වලින් ඉල්ලන්නේ සාධාරණ දේක මැතිවරණ ක්‍රමව හදන්න ඕනද අපි ජාතිවාද නියෝජනය වෙන්නේ මැතිවරණ ක්‍රම අවශ්‍යද මේ රට ජාතිවාදී දේශපාලන ප්‍රවාහයන් ශක්තිමත් කරන අද හකිම් අමාත්‍යවරයාගේ මනෝගණිෂණ අමාත්‍යවරයාගේ එකම ඉල්ලීම මොකද්ද අන් කවරක්වත් නෙවෙයි තමන්ගේ ජාතිවාදී පදනම් ශක්තිමත් කරගන්න මැතිවරණ ක්‍රම ඇතුලේ මැතිවරණ ක්‍රම හදන්න ජාතිවාදී ශක්තිමත් කරගන්න නෙවෙයි අපේ රටේ දේශපාලනක අවශ්‍ය වෙන ජාතිවාදී ටෙරෙහිව අපේ රටේ දේශපාලනක අවශ්‍ය වෙන ජාතික සමගිය වෙනුවෙන් හැබැයි ජාතික සමගිය වෙනුවෙන් දේශපාලන වෙනුවට තමන්ට මේ මොහොතේ ලබා ගන්න මන්ත්‍රීවරු සංඛ්‍යාව එහෙට මෙහෙට විකුණලා ඇමති ධූර නියෝජ්‍ය අමාත්‍ය ධූර තානාපතිකම් සභාපතිකම් මජර දේශපාලනට අවශ්‍ය වෙන පදනම හදාගන්න තමයි තමුන්නාසලා මේ ඡන්ද ක්‍රමය ගැන විරෝධය දක්වන්නේ ඒක පදනමක් කියන්නේ මේ ඡන්ද ක්‍රමය අර මුස්ලිම් ජනතාවගේ නියෝජනය අඩුවක් පෙන්නන දෙමළ ජනතාවගේ නියෝජනය අඩුවක් පෙන්නන තර්කානුකූල ගණිතයට අනුව මැතිවරණ ක්‍රමයට රිංගලා පෙන්නන එක්කිසුවක් කියන්න බැරුව අතාර්කිකයි තමුන්වහන්සේලා තමුන්වහන්සේලාගේ එකම පදනම් බවට පත් වී තිබෙන්නේ ජාතිවාදී දේශපාලනය නීතිය මැතිවරණ නීතිය ඇතුළත් කර ගැනීම තමයි තමුන්වහන්සේලාගේ පදනම එනිසා තමුන්වහන්සේලා නියෝජනය කරන්නේ ජාතිවාදී උවමනාවන් මැතිවරණ ක්‍රමයක් ඇතුළේ ගරු මන්ත්‍රීතුමනි මැතිවරණ ක්‍රමයක් ඇතුළේ ජාතිවාදී නියෝජනයන් ඇති කිරීම සඳහා දරන ප්‍රයත්නය අපි මුළු මුළුම හෙලා දකිනවා ඡන්ද ක්‍රම හැදෙන්න ඕන ජනතාවගේ කැමැත්ත සාධාරණ පිළිබිඹු කරවන්න මිසක් ඒ ජාතිවාදී මත පදනම් වෙච්ච දේශපාලන පක්ෂ තමගේ ජාතිවාදී වපුරලා මන්ත්‍රී දුර කීපයක් කරගෙන ඒ මන්ත්‍රී දුර එහෙට කිසි ප්‍රතිපත්තියක් නැතුව ඒ ආණ්ඩුවට තිකුණුවා අනිත් ආණ්ඩුවට තිකුණුවා ඊළඟ ආණ්ඩුවට තිකුණුවා විකුණ දේශ ජීවත් වෙන බෝකරලගේ දේශපාලනය මේ බෝකරලගේ දේශපාලන වෙනුවෙන් ඡන්ද ක්‍රම සකස් වී තුනේ ඒ නිසා මුළුමනින්ම මේ ජාතිවාදී පදනම් මත පදනම්ව මේකට රෙහිව අදහස් දැක්වීම පිළිබඳ අපි විරෝධය ප්‍රකාශ කරනවා මේ ජාතිවාදී මත පදනම්ව නෙවෙයි මේ ඡන්ද ක්‍රම සකස් වෙන්න ඕනකම තිබුණා මා දැක්ක දැන් උදේගම්මන්පිල මන්ත්‍රීවරයා කියනවා මේ සුළු පක්ෂ මේකෙන් පිනවෙනවලු සුළු පක්ෂ පිනවෙනවනම් හකි විරුද්ධ වෙන්න මොකටද මනෝගණිෂේ මේ දන්නේ නැති දේවල් කියන්න එපා කියලා මම මේ මන්ත්‍රීවරයාට කියන්නේ සුළු පක්ෂ මේකෙන් පිනවෙනවනම් මොකටද හකි මහත්ම විරුද්ධ වෙන්නේ මොකද මනෝගණිෂ මහත්ම විරුද්ධ වෙන්නේ විරුද්ධ වෙන සුළු පක්ෂ පිනවෙන්නේ නැති නිසා මතක තබා ගන්න මේක ඡන්ද ක්‍රමයක් හැටියට ගත්තොත් අපි සාපේක්ෂ වශයෙන් ගත්තොත් අපි විශාල ඡන්ද පදනමක් වෙන දේශපාලන පක්ෂයක් නෙවෙයි මේ ඡන්ද ක්‍රමයේ ඇතුළට කිදා බැලලා බැලුවොත් ඡන්ද ක්‍රමෙන් අපිට මන්ත්‍රීවරුන්ගේ නියෝජනය යම් අඩුවක් සිද්ධ වෙන එක පිළිගන්නවා මේක මේක හැබැයි අපි ඒක පිළිගනිමින්වත් මේක වෙනුවෙන් පිළිහිටේ මොකක් වෙනුවෙන්ද අන් කවරක්වත් තිසන වේ අපේ රට ජාතිවාදී පදනම් කරගත් දේශපාලන අපේ රට පරාජයටපත් කරන්න ඕන මැතිවරණ ක්‍රම ඇතුළත ජාතිවාදී දේශපාලනයේ රිංගන ක්‍රමය අපි පරාජයටපත් කළ යුතු තිබෙනවා ඒ නිසා පළමු කොටම ගරු මන්ත්‍රීතුමනි මේ සීමා නිර්ණ වාර්තාවේ අඩුපාඩුකම් තිබෙනවා ඒක පිළිගන්නවා හැබැයි ඒක සීමා නිර්ණ කොමිෂන් සභාව ඉදිරිපත් කළා තිබෙනවා ඒකට විකල්ප යෝජනා ඉදිරිපත් කළා තිබෙනවා ඒ විකල්ප යෝජනා කිසිවත් අමුණාසලා සැලකිලිට භාජන කරන්නේ නැත්තේ අන් කවරක්වත් තිසන වේ තමුණාසලගේ ජාතිවාදී දේශපාලන මැතිවරණ ක්‍රම ඇතුළේ තහවුරු කර ගැනීම අපේක්ෂාව අද සහ පැවති හැම පාලනයක්ම මේ ජාතිවාදී දේශපාලනේ ඉත කණ්ඩායම්වල උවමනාවට යටත් වී තිබෙනවා මේ මැතිවරණ ක්‍රම සම්මත කරනකොට මේ පාර්ලිමේන්තු ආණ්ඩුව ඉදිරිපත් කරේ කුමක්ද මම අහනවා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අගමැතිවරු උත්තර දෙන්න අග්‍රාමාත්‍ය මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා උත්තර දෙන්න ඕන නැවත තමුන්වහන්සේලා මේ ඡන්ද ක්‍රමයට විරුද්ධව හඬ නගන්නේ කුමක් නිසාද මේ අග්‍රාමාත්‍යවරු හැම තමයි ලිබරල් දේශපාලනේ ජාත්‍යන්තර දේශපාලනේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කාන්තාවන් නියෝජනය වැඩි කරන්න ඕන කියලා 125 නියෝජනය කරන අග්‍රාමාත්‍යවරුනේ පාර්ලිමේන්තුවට අපි නෙවි ඒ 125 නියෝජනය පිළිබඳව විවස්ථා සභාවේ සාකච්ඡා වෙනකොට ඒ මුළුමනින්ම වැඩිපුරම පිළිහිටි අග්‍රාමාත්‍යවරයන් දැන් අපි අහනවා නැවත ඒ කාන්තාවන්ගේ නියෝජනය 125 ඉවත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවර දරන ස්ථාවර මේ පාර්ලිමේන්තුවට කියන්න දැන් මේ කුත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණ අරන් තිබෙනවා නම් පරිණත ඡන්ද ක්‍රමයට යන්න පාර්ලිමේන්තුවට කියන්න ඕන කාන්තාවන්ගේ නියෝජනයේ 125 පිළිබඳව එදා අග්‍රාමාත්‍යර මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ දේශපාලන ගුණ්ඩුව ඔක ඇත්ත උමනාව නෙවෙයි ඔක ඇත්ත සාධාරණ අයිතිය නෙවෙයි ඇත්ත කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ යෝජනාවක් නෙවෙයි දැන් නැවත තමුන්වහන්සේලා යෝජනා කරන්නේ කාන්තාවන්ගේ 125 නියෝජනය ඉවත් කිරීම සඳහා තමයි තමුන්වහන්සේලා මේ පාර්ලිමේන්තුව උපයෝග කරගන්න උත්සාහ කරන්නේ 1 2 මනාප ඡන්ද ක්‍රමය ගරු මන්ත්‍රීතුමනි මනාප ඡන්ද ක්‍රමය පිළිබඳ අපිට කවදාවත් ප්‍රශ්නයක් වෙච්ච නැති එක අපි පක්ෂය තුලේ ගහගත්තද පක්ෂ ගහගත්තෙත් නැහැ හරිද මනාප ඡන්ද ක්‍රමය කවදාවත් අපිට බාධාවක් වෙලා නැහැ හැබැයි මනාප ඡන්ද ක්‍රමේ මේ රටේ දේශපාලන සංස්කෘතිය මහා විනාශයක් ඇති කරා. මේක තමයි සිද්ධ වුනේ. මනාප ඡන්ද ක්‍රමේ මහා ජාවාරම් කරුවන් මුදල් එක්රස් කරගන්නන් മന്ത്രി දුරේ ලබා ගැනීමට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කරා. ඒ නිසා දේශපාලනට හැම එන කෙනාම මේ පාර්ලිමේන්තුව තේරුණා මේ සැරේ තව අවුරුදු 6කින් ඊළඟ සැරේ එන්න කොහොමද කියලා කල්පනා කරනවා. එන්නේ ඒම සඳහා මුදල් එක්රස් කරගන්න. හැම ඇමතිවරයම හැම മന്ത്രിවරයම ක්‍රමානුකූලව මහා ධන කුවරයන් බවට පත් විය යුතු තිබුණා. එයි මනාප ඡන්ද ක්‍රමයට අවතීර්ණ වීම සඳහා මා ධනෙ එක්රස් කරගත් ධන කුවරේ බවට පත් වෙන්න ඕන. එනිසා කුඩු ව්‍යාපාරිකගේ අනුග්‍රහයකට පත් වුණා. ඔහු කොන්ත්‍රාත් ව්‍යාපාරිකයන්ගේ යටත් වැසිය බවට පත් වුණා ඇමතිවරයා. ඔහු ව්‍යාපාරිකයන්ගේ බෝකර කෙනෙක් බවට පත් වුණා. ඔහු කුඩු වෙළඳාමේ හවුල්කරුවන් බවට පත් වුණා. මම නෙවෙයි කියන ආණ්ඩුවේ ඇමතිවරු කෙනෙක් කුඩු බිස්නස් කරන්න ආණ්ඩුවේ ඇමතිවරු කෙනෙක්. ඒසා කුඩු ව්‍යාපාරිකයන් බවට පත් වුණා. කොන්ත්‍රාත් මුදලාල්ලගේ යටත් වැසියන් බවට පත් වුණා. එනිසා මුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ තිබුණු මොකක් හරි බලයක් පෞරුෂත්වම සියල්ල මුදල් හැම විටම උනාසලා දිය කර හැරිය. එයි මේ සැරේ පාර්ලිමේන්තුවට ආවනම් ඊළඟ සැරේ ඊටත් වඩා සල්ලි වියදම් කරලා එන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ඒ වමනාව මේ මනාප ඡන්ද ක්‍රමේ නිරූපණය වෙනවා. අපිට මේක කවදාවත් ප්‍රශ්නයක් නොවුණාට මේ අද මේ දේශපාලන සංස්කෘතිය පිරිහීමට අතිශය බරපතල හානියක් මේ මනාප ඡන්ද ක්‍රමේ ඇති කරලා තිබෙනවා. ඒ මනාප ඡන්ද ක්‍රම ඉවත් කිරීම මේ ඡන්ද නම ඡන්ද යෝජනා ක්‍රමේ තිබෙනවා. මොකක්ද ඒක වැරද්ද? නැවත තමුනාසලා කෙනෙක්ට යන්න කියලාද? නැවත යනවා කොටාරි මුස්ලිම් മന്ത്രി මුස්ලිම් අපේක්ෂකයෙක් දානවා මුළු දිස්ත්‍රික්කෙම කෑගහලා කියනවා අපේ කෙනා මුස්ලිම් කෙනා එයාට දෙන්න කියලා. ඔයගේ කැත දේශපාලනකට රට ගෙනියන්න නැවත තමුනාසලා උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් කුලය කෙනෙක් දානවා දාලා කියනවා මහනුවර කුලේම මේ අය මේ කුල ගම්මල අපේ ඔක්කොම මෙයාට දෙන්න. ඒ වගේ කැත පැරණි ගතානුගතික ගති ලක්ෂණ මතු කරන එකද? ජාතිවාදී කුලවාදී මේ ගෝත්‍රවාදී මේ මතු කරන ඡන්ද ක්‍රමයට මේ රට ඕන. එනිසා නැවත මනාප ඡන්ද ක්‍රම ස්ථාපිත කිරීම සඳහා තමුන්වහන්සේලා දරන ප්‍රයත්නය අපි හෙළා දැකිය යුතුයි. එයි තමුන්වහන්සේලම තමයි මේ ඡන්ද ක්‍රම සම්මත කරනකොට මනාප ඡන්ද ක්‍රමයේ තිබෙන විකෘතිභාවය මනාප ඡන්ද ක්‍රමයේ තිබෙන විනාශකාරී තත්ත්වය මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරපුවා එම අදවිල කියනවා නෑ ඊළඟ මේ සැරේට විතරක්වත් යමු. මොකද මේ කියන්නේ? ඊළඟ තමුන්වහන්සේලා කියන කොට්ටාසන මන්ත්‍රීවරයා. කොට්ටාසන මන්ත්‍රීවරයා පිළිබඳ ප්‍රශ්නේ අපට නුණ තමුන්වහන්සේලක මන්ත්‍රීවරු කියපු කතාව මේක අපිට කවදාවත් අදාළ වුණේ නෑ. ඉතින් මේ සියල්ල සංසෝධ සම්මත වෙලා තියෙන ඡන්ද ක්‍රමය ඇතුළේ අඩුපාඩුකම් තිබෙනවනම් ඒ ඡන්ද ක්‍රමය වෙනස් කරමු. ඒකෙ තියෙන අඩුපාඩුකම් වෙනස් කරමු. හැබැයි තමුන්වහන්සේලා දැන් ප්‍රයත්න දරන දෙකක් තියෙන මේක අරමුණු දෙකක්. එක අරමුණක් තමයි මුළුමනින්ම ඡන්දේ පස්සර දැමීම සඳහා තිබෙන අරමුණ. අපි ලෑස්ති ඕනෑම විවාදයකට කරුණු සහිත ඔප්පු කරන්න තමුන්වහන්සේලා ලෑස්ති වී තිබෙන්නේ නියමිත පරිදි පළාත් පාලන මැතිවරණ පවත්වනවා වෙනුවට පළාත් සභා මැතිවරණ පවත්වනවා වෙනුවට පළාත් සභා මැතිවරණේ කල් දමා ගැනීමේ අරමුණ තමුන්වහන්සේලා තිබෙනවා. ඒ කල් දමා ගැනීමේ අරමුණ වෙනුවෙන් තමයි අද මේ සීමා නීරණ වාර්තා පරාජයට පත් කරන්න හදන්නේ? තමුන් වහන්සේලා අමාත්‍යර ඉල්ලා අස්වෙන්න ඕන. මොකටද පරාද පරාජයට පත් කරන සීමා නීරණ වාර්තා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ? ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්න ඕන. හරිනම් ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවක් දාලා, ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවක් දාලා ස්වාධීන එක, ඒකෙන් වාර්තාවක් අහපුවම ජනාධිපතිවරයාගේ ඇමතිවරයාට කියනවා පාර්ලිමේන්තුවට ගිහලා ඔයා විරුද්ධ වෙන්න කියලා. ඉතින් මේ කමිටුව පත් කරේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා පත් කරපු කමිටුවේ වාර්තාවට, ඒ වාර්තාව ඉදිරිපත් කරේ ඇමතිවරයානේ. ඒ වාර්තාව ඉදිරිපත් කරේ ඇමතිවරයා. අද මේ වාර්තාවට විරුද්ධව ඡන්ද ප්‍රකාශයට පත් කරලා ඇස් වෙලා තිබෙනවා. මේ අරමුණ අන් කවරක්වත් නැමේ. මොකද්ද මේකේ අරමුණ? ඡන්ද කල් දැමීම දා නැහැ. කල් දාලා නැති තියෙන්නේ. කල් දාපු එක දීර්ඝ කර ගැනීම, තවත් දීර්ඝ කර ගැනීම. අද මේ සීමා නීරණ වාර්තාව සම්මත වෙනවනම් හෙට මැතිවර කොමිෂන් බලය ලැබෙනවා ඡන්ද පවත්වන්න. හැබැයි අද තමුන්වහන්සේලා මේක පරාජය පත් කරොත් නැවත අග්‍රාමාත්‍යවරයා කමිටුවක් දානවා. ඒ කමිටු වාර්තාව තමයි මාස දෙකකින්. අද මේක පරාද වෙච්චි මොහොතෙදිම ඡන්දේ මාස දෙකකට කල්යන අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා තමුන්වහන්සේලා දහවස 6ට මේ වාර්තාවට එරෙහි අතෝසනවා කියලා කියන්නේ ඒ අත එසවීමේ අරමුණ තමයි හෙට මැතිවර කොමිසමට ලැබෙන ඡන්ද පැවැත්වීමේ බලය අනිවාර්ය ලෙස තවද මාස දෙකකින් කල් දබා ගන්නවා. මාස දෙකකින් පස්සේ ආයෙ කල්පනා කරන නැවත කල් දාන්නේ කොහොමද කියලා. ඕක තමයි මුනස්සල උප්පර වැටි. මේක අපිට තේරෙනවා. මතකද බලන්න. ඒ නිසා මේ ඡන්ද ක්‍රමය සීමා නීරණයක ගැට සීමා නීරණයේ යම් අඩුපාඩුකම් තිබෙනවා නේද? අපි වෙනස් කරන්න උත්සාහ කරමු. ඡන්ද ක්‍රම අඩුපාඩුකම් තමයි වෙනස් කරන්නේ. හැබැයි තමයි මුනස්සල මුළුවර මුනම ඡන්ද පස්සට දැමීම සහ ඡන්ද ක්‍රමය සම්මත කරලා ඡන්ද ක්‍රම වෙනස් කිරීම සඳහා තියෙන මේ අරමුණට අපි මුළුමනින්ම විරුද්ධයි. ඒ වගේම ඊළඟ තමයි පැවති පළාත් පාලන ඡන්ද ක්‍රමයටත් විශාල චෝදනාවන් එල්ලෙවිමි තිබෙනවා. ගරු മന്ത്രി නියෝජ මුලාසනින മന്ത്രിතුමනි, කවුරුවත් අපේක්ෂා කරේ නැහැ පළාත් පාලන මැතිවරණ ඡන්ද සංඛ්‍යාව മന്ത്രിවරු සංඛ්‍යාව වැඩි කරන්න. හැබැයි පෙර සීමා නිර්ණයකින් කොට්ටාස 5000කට ආසන ප්‍රමාණයක් නිර්මාණය වෙලා තිබුණු නිසා ඒ කොට්ටාස 5000ට මෙම ඡන්ද ක්‍රමය ගලපපු නිසා 8000ක් දක්වා 8000ට වැඩි ප්‍රමාණයකින් മന്ത്രിවරු සංඛ්‍යාව වැඩි වුණා. മന്ത്രിවරු සංඛ්‍යාව වැඩි වීමේ ප්‍රධානම පදනම තමයි කොට්ටා සංඛ්‍යාව සීමා නීරණේ 5000 බවට පත් වී තිබීම.
ගරු මන්ත්‍රී, හැබැයි ඔබතුමාට විනාඩි 5ක් තියෙනවා.
තියෙනනේ. ආ, තව අවසන් කරන්න ගියා නම්, තව සීමා නීරණේ කරන්න ගියා නම් නැවත කාලේ ගත වෙනවා. ඒ නිසා තිබුණු සීමා නීරණයට අනුව ගලපපු සමන්ත්‍රු සංඛ්‍යාව 8000 වුණා. හැබැයි මේ වෙලාවෙත් මේ පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරා මේ මැතිවරණ පවත්වපු වහාම මෙම කොට්ටාස 5000 3000 බවට පත් කිරීම සඳහා නැවත සීමා නීරණකම් සභාව පත් කරන්න. තාමත් දැන් ඡන්දේ ඉවර වෙලා මාස 5කට වඩා වැඩි කාලයක් ගත වෙමින් තිබෙනවා. තාමත් ආණ්ඩුව නැවත පළාත් පාලන ආයතනවල කොට්ටාස 5000 3000 දක්වා අඩු කරොත් മന്ത്രിවරු සංඛ්‍යාව වැඩි නොවි බේරා ගන්න පුළුවන්කම තිබෙනවා. 5000 සීමාවෙ മന്ത്രിවරු සංඛ්‍යාව බේර ගන්නවා. ඒ නිසා දැන් පළාත් පාලන මැතිවරණ අමාත්‍යවරයා විසින් වහාම කළ යුතු වන්නේ පළාත් පාලන සීමා නීරණේ කොට්ටාස 5000 3000 බවට අඩු කිරීම සඳහා අවශ්‍ය වෙන කොමිෂන් සභාවක් සීමා නීරණ කොමිෂන් සභාව පත් කිරීම තමයි අමාත්‍යවරයා කළ යුතු වන්නේ. එහෙමනොත් මේක බේර ගන්න පුළුවන්. ඊළඟ තමයි දැන් ගොඩාක් අය කියනවා මේ එහෙට මෙහෙට පැනලා විකිණිලා බේර ගන්නවා කියන්නේ. ඉතින් ඒකට මොකද කරන්නේ? ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අපිට පළාත් පාලන ආයතනයේ මන්ත්‍රීවරු 437ක් ආවා. මේ 437 පළාත් පාලන ආයතන ගණනාවක තීරණාත්මක සාධකේ වුණා. සභාපතිකම දෙන්නම් සහය දෙන්න කිව්වා. නියෝජන නගරාධිපතිකම දෙන්නම් සහය දෙන්න කිව්වා. මුදල් මෙච්චර ප්‍රමාණයක් දෙන්නම් සහය දෙන්න කිව්වා. හැබැයි ඒ 427 දෙනාගෙන් එක මන්ත්‍රීවර ඒ 437 දෙනාගෙන් එක මන්ත්‍රීවරයෙක්වත් හෙල්ලුන්නේ නැහැ මතක තබා ගන්න. එයි ඒක තමයි රටේ දේශපාලනය. යම් දේශපාලන ප්‍රවාහයක් මතයක් නියෝජනය කරමින් മന്ത്രി කණ්ඩායමක් පත් වෙනවනම් ඒ മന്ത്രി කණ්ඩායම වගකීම තමයි ඒ නියෝජනය කරපු මතය සහ ඒ දේශපාලන ප්‍රවාහයත් එක්ක තීන්දුව తీරන ගන්න එක. හැබැයි තමුන්වහන්සේලගේ මන්ත්‍රීවරු විකිණනවා. ඒක මේ ඡන්ද ක්‍රම වලින් බේරෙන්න බෑ. සභාපතිකමක් දෙන්නම් කිපුවම විකුණනවා, නගරාධිපතිකමක් දෙන්නම් කිපුවම විකුණනවා, 150ක් දෙන්නම් කිපුවම විකිණනවා, 105ක් දෙන්නම් කිරුම විකිණනවා. විකිණන මන් දේශපාලනය කරලා පක්ෂය තුලයි. මතක තබා ගන්න. තමුන්වහන්සේලගේ පක්ෂය ඇතුලේ മന്ത്രിවරු කියන්නේ විකිණන බහන්ඳ. හරිද? තීරණාත්මක වෙලාවක බලන්නක මේ පාර්ලිමේන්තුව ඇතුලේ කොතර විකිණලා තියෙනවද? කීපාරක් විකිණිච්ච බහන්ඳ තිබෙනවද? හරිද? පාර්ලිමේන්තු മന്ത്രിවරු තමුන්වහන්සේලගේ ප්‍රාදේශ සභා മന്ത്രിවරුත් විකිණන බහන්ඳ බවට පත් කරලා මෙතෙන්ට අවිලා කියනවා පළාත් පාලන ඡන්ද ක්‍රමේ වැරදි. පළාත් පාලන ඡන්ද ක්‍රමේ ගරු මූලාසන මන්ත්‍රීතුමනි, සාධාරණ අයිතිය තමයි එම පළාත් පාලන ආයතන ඇතුලේ බහුතරය ලබා ගන්නා පක්ෂයට එම පාලනය පවත්වාගෙන යාම සඳහා සහය ලබා දීම තමයි තීරණ බවට පත් වෙනවා. හැබැයි තමුනාසල මොකද කරන්නේ? බහුතර ජනතාව ඒ පළාත් පාලන ආයතනයේ ගත්තු ඒ දේශපාලන පක්ෂ ඉඩ දෙනවා වෙනුවට විවිධ යටි උවමනාවන් අරා තාන තනතුරු ලබා දෙමින්, වාහන ලබා දෙමින්, මුදල් ලබා දෙමින් තමන්ගේ අතන ගන්නවා. ඉතින් විකිනන බහණ්ඩ හදනවා. විකිනන බහණ්ඩ හදලාවිල්ලා මෙතන ඡන්ද ක්‍රමයට තඩි බානවා. ඡන්ද ක්‍රමයට තඩි බාල වැඩක් නැහැ. තමුනාසල දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. දේශපාලන ව්‍යාපාරය තමුනාසලට. දේශපාලන බිස්නස් එක තමුනාසලට. දේශපාලන අතිශය ලාභම ව්‍යාපාරය තමුනාසලට. තමුනාසලගේ ජීවිත තියෙන විදිහත් ඇති වර්ධන වෙච්ච විදිහත් අපි දන්නවා. හරිද? හැම දිනාටම කියන්නේ.
ඔයාටත් කියන්නේ සමහර එක.
හරිද? ඒ නිසා විකිනන മന്ത്രിවරු හැදිච්ච දේශපාලනික හරිද? විකිනන മന്ത്രിවරු හැදිච්ච දේශපාලනික ඡන්ද ක්‍රම වලින් විතර ප්‍රශ්න විසඳේවි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඒ නිසා හදන්න ඕනකම තිබෙන්නේ දේශපාලන ව්‍යාපාරයක් බවට පත් නොවන මහජන සේවක බවට පත් වෙන දේශපාලකයෝ. මහජන සේවක බවට පත් වෙන දේශපාලකයෝ ඉන්න තැනක තමයි ඡන්ද ක්‍රමයක් සාධාරණ වෙන්නේ. ඡන්ද ක්‍රම මොනතරම් සාධාරණ හැදුවත් වැඩක් නැහැ. එහෙට මෙහෙට විකිනෙනවා නම් අයවැයට විරුද්ධව ඡන්ද දෙනවා. අයවැයට විරුද්ධව ඡන්ද දීලා රෑ කියලා නියෝජ්‍ය අමාත්‍යකම් ගන්නවා. මට මතකයි දෙසැම්බර් මාසෙ වෙච්චදී. හරිද? මේ අයවැයට විරුද්ධව මෙතන ලොකු ගෝරනාඩුවක් දාලා අයවැයට විරුද්ධව ඡන්ද දෙනවා.
ගරු මන්තුමා අවසන්. ඔව්
මම අවසන්. ඉතින් රෑට කියලා නියෝජ්‍ය අමාත්‍යකම් ගන්න. මම ඉස්සරහා ඉන්නවා මට පෙන්වන්න පුළුවන්. හරිද? ඉතින් එහෙම දේශපාලන සංස්කෘතියක් තියාගෙන මේ පාර්ලිමේන්තු ශිෂ්ට සම්පන්න කරන්න මේ මහා මේ മന്ത്രിවරු ශිෂ්ට සම්පන්න മന്ത്രിවරු බවට පත් කරන්න මෙහෙම කරන්න පුළුවන්. මේ විකිනන බහඬ විකිනන බහඬ තියාගෙන ඡන්ද ක්‍රම වලට තඩි බාල වැඩක් නැහැ. එනිසා මේ සීමා නීරණ වාර්තාව ගරු මූලාසන මන්ත්‍රීතුමනි අද මේ පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා නම් හෙට මැතිවරණය පැවැත්විය හැකියි. අද මේ පාර්ලිමේන්තුවේ සීමා නීරණ වාර්තාව සම්මත කිරීමට බාධා කරන හැම දෙනාගේම අපේක්ෂාව තමයි මේ ඡන්දේ කල් දමා ගැනීම සඳහා දරන ප්‍රයත්නයේ බව ප්‍රකාශ කරමින් මම නතර වෙන බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි.
බොහොම ස්තුතියි ගරු අමීර් අලි ශබ්දීන් මන්තුමා. විනාඩි ඔබතුමාට විනාඩි
4ක් තියෙනවා. 6යි.
විනාඩි 6ක් තියෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. මහාන සභைகளின் தேர்தல் தொகுதி எல்லை நிர்ணயம் தொடர்பிலே பேசக்கடுத்தமைக்கு இறைவனுக்கும் உங்களுக்கும் நன்றி கூற கடமைப்பட்டவனாக இருக்கிறேன். இந்த மாகாண சபை தேர்தல் தொகுதி எல்லை நிர்ணயம் தொடர்பிலே இந்த பாராளுமன்றத்திலே இதற்கு முன்பு வந்த சட்ட தீர்திருத்தத்தின் பொழுது எங்களது கட்சி அகில இலங்கை மக்கள் காங்கிரஸ் கட்சி இதற்கு கடுமையான எதிர்ப்பினை தெரிவித்திருந்த பொழுதிலும் அந்த நேரத்திலே இந்த நாட்டினுடைய ஜனாதிபதி பிரதமர் அவர்களுடைய வேண்டுதலின் பேரில் எதிர்காலத்தில் நாங்கள் சிறுபான்மை சமூகத்திற்கு அநியாயம் ஏதும் நடக்க முடியாத அளவுக்கு நாங்கள் பாதுகாப்பு தருவோம் என்கிற அடிப்படையிலே தான் முதலிலே நாங்கள் இதற்கு ஆதரவு தெரிவித்தவர்கள். ஆனால் இது தொடர்பிலே எல்லை நிர்ணயம் விடயம் சம்பந்தமாக தேசிய ரீதியில் நடந்ததும் மாவட்ட ரீதியிலும் நடந்த எல்லை நிர்ணய அந்த குழுவிலே எங்களுடைய கருத்துக்கள் எந்த காலகட்டத்திலும் உள்வாங்கப்படாமல் போனது மிகுந்த கவலைக்குரிய விஷயமாக நாங்கள் பார்க்கிறோம். ஏனென்றால் எல்லை நிர்ணய சபைக்கு தலைவராக இருந்த திரு தவலிங்கம் அவர்கள் ஒரு சிரேஷ்ட அரச ஊழியர். அவரை நாங்கள் கௌரவமாக பார்க்கிறோம். அவர்களுக்கு கொடுக்கப்பட்டிருந்த அந்த இறுக்கமான எல்லைகள் அதிலே அதை தாண்டி அவர்களால் செய்ய முடியாத ஒரு நிலைமை போன காரணத்தினால்தான் இந்த பிரச்சனை ஏற்பட்டு போனது. இதற்கு பின்பாக இந்த நாட்டிலே எல்லா அநேகமான இடங்களிலே எல்லை ரீதியாக தீர்க்கப்படாத பிரச்சனை இன்னும் இருந்து கொண்டுதான் இருக்கிறது. என்னுடைய மட்டக்களப்பு மாவட்டத்திலே, திருவண்ணாமலை மாவட்டத்திலே, வடபுலத்திலே எல்லா மாவட்டங்களிலும் நிர்வாகத்தை கொண்டு செல்வதற்குரிய எல்லை ரீதியான பிரச்சனைகளை தீர்த்து வைக்காத நிலையிலே தான் இந்த தேர்தல் தொகுதி நிர்ணய எல்லை மிகுந்த பாதிப்பை இந்த நாட்டிலே இருக்கிற சிறுபான்மை சமூகத்தினருக்கு விசேடமாக மலையக தமிழர்கள், முஸ்லீம்கள், தமிழர்கள் என்று எல்லோருக்குமே தங்களுடைய பிரதிநிதித்துவத்தை இழந்து நிற்கின்ற கடந்த காலத்தோடு ஒப்பிட்டு பார்க்கின்ற பொழுது குறைந்த அளவிலே இருக்கின்ற விடயத்தை எதிர்ப்பு தெரிவிப்பது என்பது ஒரு இனவாதமாக சில கட்சிகள் சில பேச்சாளர்கள் பேசுவது மிகவும் கவலைக்குரிய விடயமாக இருக்கிறது. இந்த 13வது திருத்த சட்டத்தின் மூலம் இது கொண்டு வந்ததே சிறுபான்மை சமூகத்தினுடைய பிரச்சனைக்கு ஒரு தீர்வு காண வேண்டும் என்கிற காரணத்தினால்தான். எனவே மீண்டும் ஒரு தடவை அவர்களை புறந்தள்ளி இந்த நாட்டில் இருக்கிற சிறுபான்மை சமூகத்தினுடைய குரல் வலையை நசுக்கி இந்த ஜனநாயக உரிமையை இல்லாமல் செய்து இந்த தேர்தல் முறை மூலம் இந்த எல்லை நிர்ணயம் மூலம் குறைந்த பலத்தோடு அந்த சமூகத்தை இந்த நாட்டிலே காண வேண்டும் என்று விரும்புவது ஒரு ஜனநாயக விரோத செயலாக அந்த எதிர்த்து பேசுகிற கட்சி தலைவர்கள், பாராளுமன்ற உறுப்பினர்கள், சிரேஷ்ட அரசியல்வாதிகள் இந்த இடத்திலே தயவு செய்து விளங்கி கொள்ள வேண்டும். நடந்து முடிந்த மாகாண சபை தேர்தலிலே இந்த நாட்டிலே தமிழர்கள் சார்பாக, மலையக தமிழர்கள் சார்பாகவும், தமிழர்கள் சார்பாகவும் 64 உறுப்பினர்கள் தெரிவு செய்யப்பட்டிருக்கிறார்கள். அதேபோன்று முஸ்லிம்கள் சார்பாக 43 உறுப்பினர்கள் இந்த நாட்டிலே மாகாண சபைக்கு தேசிய ரீதியிலே தெரிவு செய்யப்பட்டிருக்கிறார்கள். ஆனால் இந்த புதிதாக அறிமுகப்படுத்தப்பட்டிருக்கிற இந்த எல்லை நிர்ணயத்தின்படி ஒட்டுமொத்தமாக இந்த நாட்டிலே மலையக தமிழர்களும் தமிழர்களுமாக 49 பேர் மாத்திரம்தான் தெரிவு செய்யப்படுகிறார்கள். 15 பேருக்குரிய சந்தர்ப்பம் இல்லாமல் போயிருக்கிறது. அதுபோன்று இலங்கை வாழ்கிற முஸ்லீம்கள் 45 பேராக இருந்த பொழுது இந்த புதிய தேர்தல் அமைப்பின் மூலம் 28 பேர் தெரிவு செய்யப்படுகிறார்கள். அதன் மூலம் கடந்ததோடு ஒப்பிட்டு பார்க்கின்ற பொழுது 15 பேர் இல்லாமல் போயிருக்கிறார்கள். என்னுடைய மாவட்டத்திலே விசேடமாக மட்டக்களப்பு மாவட்டத்திலே ஏறாவூர் பிரதேசம் ஒரு நீண்ட வரலாறை கொண்ட தொடர்ந்தேர்ச்சியாக மாகாண சபை உறுப்பினரை கொண்டு வந்த ஏறாவூர் பிரதேசத்திற்கு ஒரு பிரதிநிதியை பெற முடியாத ஒரு துர்ப்பாக்கிய நிலைக்கு இந்த எல்லை நிர்ணயம் கொண்டு செய்து விட்டிருக்கிறது. இது மட்டுமல்லாமல் திருகோணமலை மாவட்டம், மூதூர் மாவட்டம், புல்மோட்டை மாவட்டம், அம்பாறை மட்டக்களப்பு மாவட்டம் போன்ற ரீதியிலே எல்லை ரீதியாக பிரிக்கப்பட்டமை சரியாக பிரிக்கப்படாததன் காரணமாக அந்த பிரதேசத்திலே சரியான பிரதிநிதிகளை பெற முடியாத ஒரு நிலைமை ஏற்பட்டு போயிருக்கிறது. வடமாகாணத்திலே தற்சமயம் வடபுலத்திலே தற்சமயம் 3-4 பேர்கள் மாகாண சபை உறுப்பினர்களாக இருக்கிறார்கள். புதிய முறையின்படி சிறுபான்மை சமூகத்தை சேர்ந்த, முஸ்லீம் சமூகத்தை சேர்ந்த அல்லது சிங்கள சமூகத்தை சேர்ந்த எவருக்குமே வடமாகாணத்திலே அந்த சந்தர்ப்பம் வருவதாக இல்லை. இதை பேசுவது என்பது, இதை கேட்பது என்பது அது இனத்துவேசமாக இருக்க முடியாது என்பதுதான் எங்களுடைய கருத்தாகும். அது மாத்திரமல்லாமல் வடகிழக்குக்கு அப்பால் வாழ்கின்ற விசேடமாக முஸ்லீம் பிரதேசத்திலே அனுராதபுரம் மாவட்டம், கண்டி மாவட்டம், மேல் மாகாணம், தெற்கிலே ஒருவரையும் வர முடியாத ஒரு துருப்பாக்கிய நிலையிலே நாங்கள் இருந்து கொண்டிருக்கிறோம். எனவே 9 மாகாணங்களில் 5 மாகாணங்களில் முஸ்லீம் பிரதிநிதித்துவத்தை பெற முடியாத ஒரு நிலவரம், தென் மாகாணம், சப்ரஹமோ மாகாணம், ஊவா மாகாணம், வடமாகாணம், வடமத்திய மாகாணம் போன்ற மாகாணங்களிலே ஒரு முஸ்லீம் பிரதிநிதித்துவத்தை பெற முடியாத ஒரு துர்ப்பாக்கிய நிலை, 25 மாவட்டங்களில் 15 மாவட்டங்களிலே முஸ்லீம் பிரதிநிதித்துவம் பெற முடியாத நிலை. அதற்காக இந்த தேர்தலை பிற்போடும்படி நாங்கள் சொல்லவில்லை. நேரகாலத்தோடு நடத்த வேண்டும் என்று கேட்டு இந்த எல்லை நிர்ணயம், மீள் நிர்ணயம் செய்யப்பட வேண்டும். இதற்காக சகல ஏற்பாடுகளும் செய்யப்பட வேண்டும். எங்களுடைய கட்சி இதனை எதிர்த்து வாக்களிக்கிறது என்பதை இந்த இடத்திலே நான் தெளிவாக கூறி விடைபெறுகிறேன். நன்றி. வசலம்
விசுவதி மந்திரிமா இல்லங்கட்ட கரு பவித்ரா வன்னியாராட்சி மந்திரிமைய உபதுமையிட்ட வினாடி பகத்தின்
வியவஸ்தாவிதி மே விவாதேட்டு சம்பந்த வெண்ணட்ட அவஸ்தாவ லபீம கேன கொத்தரிதில கத்தாகரத் கவண்டேன் மேல மே விவஸ்தாவட்ட விவஸ்தாவ சம்பந்தின் விவாதேட்டு சம்பந்த வெண்ண லபீம கேன மம பொஹும சந்தோஷ வெனவா விசேஷேன் மூலாசனாரூட கரு கனகேரத் மந்திரி துமனி ஒபதுமாத் தன் ஆக்காரேட்டு சபர்கமு பலாத்தே ஒபத்துமாய் மமாய் நியோஜனேக்கர்ன சபர்கம் பலாத்தே மே மெத்திவரண செல்லம நிசா மே பணத் செல்லம நிசா மெத்திவரணைய தெங் மாச தகாயக்கட்ட கிட்டுவென்ன கல்தால தீர் அது சபர்கமு பலாத்தே ஜனதாவுகே எத்துலு மத் உத்துருமெத பலாத்த மே பலாத்தல ஜனதாவுகே சந்த ஐத்திய மே ஆண்டுவ விசிங் உதுராகின தீரும் මේ පාර්ලිමේන්තුවේ මේ පක්ෂ මොන කතන්දර කිව්වත් සත්‍ය මැතිවරණය කල් දාලා තිබීමයි. අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද කල් දැමීමේ එමනත් නැත්තම් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරා ගැනීමේ ඉතිහාසයක් ඉතිහාසයේ පුරාවටම එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. අපට මතකයි කලගෙඩි ලාම්පු සෙල්ලම ගෙනල්ලා මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය කල් දාපු ඉතිහාසය. ඒ විතරක් නෙවෙයි මේ රටේ පක්ෂ තහනම් කරමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය ජනතාවගෙන් එක්සත් ජාතික පක්ෂය දුරාගත්තා. ඒ විතරක් නෙවෙයි සමහර අවස්ථාවලදී ඔවුන්ගේ ප්‍රතිවාදියා වූ ප්‍රතිවාදී නායිකාව සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජායිති අහිමි කළා ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරපු ඉතිහාසයක් එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. හැබැයි අපිට තියෙන කනගාටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකින් ඇයි කියා ගන්න අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීර්තිමත් ඒ නිල නාමයත් භාවිතා කරමින් මේ මැතිවරණ කල් දැමීමේ ඉතිහාසයේ පළාත් සභා මැතිවරණ කල් දැමීමේ ඉතිහාසයේ රචනාව ලියනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අද එයට දායක වෙලා තියෙනවා. අපි දන්නවා අපේ දැන් රටේ ජනතාවට මේ රඟපෑම හොඳට පුරුදුයි. අගමැතිතුමාගේ ජනාධිපතිතුමාගේ මේ රඟපෑම දැන් රටේ ජනතාව ගොනාට අන්දන්න බෑ. හැම අවස්ථාවක මේ අවස්ථාවේදීත් අපිට මේ රටේ ජනතාවට තේරෙන දේ මේකේ ජනාධිපතිතුමාගේ පාර්ශවය එකක් කියනවා, අගමැතිතුමාගේ පාර්ශවය එකක් කියනවා, දෙන්නා බෝලය පාස් කරගෙන අවසාන ඒ දෙන්නා කතා කරගෙන ඉතාම සූක්ෂමව ඉතාම මෙහෙයුමක් කරලා ඉතාම කූට විදිහට මේ මැතිවරණය කල් දැමීමයි
ඔබතුමියට විනාඩි දෙකක් තියෙනවා. විනාඩි දෙකක් ඉතුරු වෙලා තියෙනවා.
කල් දැමීමයි මේ සිද්ධ කරන්නේ. මොකද එක්සත් ජාතික පක්ෂයක් දන්නවා, අගමැතිතුමා දන්නවා එක්සත් ජාතික පක්ෂයේ ඡන්දකට ගියොත් පරදිනවා කියලා. මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් දන්නවා ඡන්දකට ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරදිනවා කියලා. පෞද්ගලික පළාත් පාලන මැතිවරණයේදී උතුරු නැගෙනහිර එක තිබිච්ච පළාත් පාලන ඡන්ද කොට්ටාස මම මතක විදියට 4000න් 3542ක් දින්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. එනිසා මෙවර මේ වෙලාවේ පළාත් පාලන මැතිවරණයකට ගියොත් බිමේ ඇත්ත තත්ත්වය එක්සත් ජාතික පක්ෂයත් පරදිනවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පරදිනවා. එනිසා මේ අය මේ රංගනයක් කරමින් දෙපැත්තේට බෝල පාස් කර ගනිමින් කරන්නේ ඔවුන්ගේ දේශපාලන උපාය මාර්ගය වෙලා තියෙන්නේ මැතිවරණය කල්දා. ඒ නිසා මේ තත්ත්වය අපි අභියෝග කරනවා. පුළුවන් නම් ඔබතුමාගේ පියතුමා ඔබතුමා අප නියෝජනය කරන සබරගමු පළාත් සභාවේ මැතිවරණය තියන්න එක මැතිවරණ කොට්ටාසයක්වත් එක්සත් ජාතික පක්ෂයට දිනා ගන්නත් බෑ, ඊනියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිනා ගන්නත් බෑ. ඇයි අද අපි මේකට විරුද්ධ වෙන්නේ? අද මේ සීමා නිර්ණය දැන් ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කෝ තව මාස දෙකකින් මේක පෙරදුනත් මාස දෙකකින් තියන්න පුළුවන් කියලා. ඉතින් අපි මෙච්චර කාල ඉවසපේකේ මාස දෙකකින් ඡන්දේ තියන්නකෝ. මේ බලන්න දැන් මේ කාවත්ත මැතිවරණ කොට්ටාසය මේ සීමා නිර්ණය හදලා තියෙනවා. පළාත් පාලන මොකද්ද ඩිවිෂනල් ග්‍රාම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හතරක් මේකට කහවත්ත කොට්ටාසයක දාලා. කහවත්ත කොට්ටාසය කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නිමිතිකල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගොඩකවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. කහවත්ත ඉන්න අයත් මේ බලන්න සිටියේ මේ හැටි. මෙහෙ කහවත්ත, මෙහෙ කොළොන්න. මේ පොඩි ඒවා අල්ලගෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හතරක කොහෙන් හරි අරගෙන
තමන්ගේ පක්ෂයට වාසි වෙන විදිහට මේ කොට්ටාස නිර්ණය කරලා තියෙනවා. ඒ නිසා ඒ ප්‍රජාතන්ත්‍රවාදී කැතවැඩේට අද අපි මේකට විරුද්ධ වෙනවා. මේ සීමා නිර්ණය සම්පූර්ණයෙන්ම යම් යම් පක්ෂවලට වාසිදායක විදිහට ඡන්ද දිනා ගන්න පුළුවන් වෙන විදිහටයි සීමා නිර්ණය කරලා තියෙන්නේ. ඒක නිසායි අපි විරුද්ධ වෙන්නේ. හැබැයි මේ රටේ ජනතාවට අප පැහැදිලිව කියන්න ඕනි, අග්‍රාමාත්‍යවරයාගේත් ජනාධිපතිවරයාගේත් මේ රඟපාන සෙල්ලම, මේ නාටකය, මේ තිර රචනය මේ රටේ ජනතාව තේරුම් අරගෙන තියෙන්නේ. දිගින් දිගටම මැතිවරණය කල් දාලා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරන මේ කාරණයට විරුද්ධව මේ රටේ ජනතාව සැප්තැම්බර් 5 වෙනිදා මහපාරට බහිනවා. එතෙන්දී අපි මේ තීන්දුව ජනතාව ඔබතුමන්ලට තීන්දුවක් දෙයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ.
බොහොමත් ස්තුතියි ගරු කාවින්ද ජයවර්ධන ගරු මන්තුම, ඔබතුමාට විනාඩි 4ක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට කාලය ලබා දීම පිළිබඳව. මම හිතන්නේ සබරගම පළාතේ අනාගත මහමෙතුමියෙක් දන්නේ කතා කළේ. කිසිම මම මේ විශ්වාස කරන්නේ පළාත් සභාව කියන්නේ අපිට බොහොම හෘදවාස්තුවට සමීපත කාරණාවක්. මොකද මමත් දේශපාලනයට ආවේ පළාත් සභාවෙන්. මම හිතන්නේ අපේ හිටපු මහමෙතුමා ඉන්නවා, ප්‍රසන්න රණතුංග මහමෙතුමා, ඒ වගේම නිමල් ලංසා මන්ත්‍රීතුමා, අපේ හර්ෂන් රාජකරුණා මන්ත්‍රීතුමා, ඒ වගේම මුජිබ රහමාන් මන්ත්‍රීතුමා ඇතුළු අපි පළාත් සභාවෙන් තමයි දේශපාලනයට අපි ආවේ. එහිදී විශේෂයෙන්ම පළාත් සභාව ගැන කතා කරද්දී සභාපතිතුමනි, මේ පළාත් සභාව වල තිබෙන සේවය මේ රටේ ජනතාවට ඉතාමත් වැදගත්. නමුත් මේ මැතිවරණ කල් දමන්න, මේ මැතිවරණ වලට මේ සීමා නිර්ණ විහිළුව පටන් ගත්තේ එදා හිටපු එවකට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා. මේ පළාත් පාලන මැතිවරණ ටික කල් යන්නත් එක්තරා විදියකට හේතුවක් වුණේ එදා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා පළාත් සභාව ටික වෙන් කරපු ආකාරයත් එක්ක. ඒ වගේම අපි පැහැදිලිව කිව්වා මේ රටට අවශ්‍ය කරන නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන්නට ඕනි. විශේෂයෙන්ම මේ මනාප ක්‍රමය අයින් කරලා පළාතට කොට්ටාසයට වග කියන මන්ත්‍රීවරයෙක් බිහි කිරීමේ නව මැතිවරණ ක්‍රමයක් අපි හඳුන්වා දෙන්න ඕනි කියන දැඩි ස්ථාවරයේ අපි හිටියා. ඒකට හේතුවක් තියෙනවා. මේ මනාප ක්‍රමයත් එක්ක දිස්ත්‍රික්කයක් පුරා දුවන මන්ත්‍රීවරයා, දේශපාලඥයා, ඒ අයගේ කාලය ශ්‍රමය විඩංගු කරලා තමුන්ගේ ඡන්ද ටික එකතු කරගන්න වැඩ කටයුතු කරනවා. ඒත් එක්කම පක්ෂ අතර ගැටුම් ඇති වෙනවා. ඒත් සමගම මුදල් හදල් තියෙන, බලය තියෙන දේශපාලඥයාට තමුන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම හොර මැරකම් වලට සම්බන්ධ දේශපාලඥය ඇතුළු ව්‍යාපාරිකයන්ට පුළුවන්කම ලැබෙනවා මේ මැතිවරණ ක්‍රමය ඇතුළේ කොහොම හරි මනාප තුනෙන් එකක් ගහගෙන ඇතුළට එන්න. ඉතින් ගරු සභාපතිතුමනි, ඒකයි අපි කිව්වේ මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න, මේ රටේ අහිංසක ඡන්දදායකයන්ගේ අයිතිවාසිකම් ඇති කරන්න, ඒක ස්ථාපිත කරන්න මේ රටේ වගකීමක් ඇති, වගවීමක් ඇති දේශපාලන ශිෂ්ටාචාරයක් අපි ආරම්භ කරන්න ඕනි කිය. ඒ ක්‍රමවේදය තමයි අපි පළාත් පාලන ආයතන වලින් බලාපොරොත්තු වුණේ. ඒ පළාත් පාලන ආයතන වලට කොට්ටාසට වග කියන මන්ත්‍රීවරයෙක් ඇති කරන වැඩසටහන අපි ක්‍රියාත්මක කරා ගරු සභාපතිතුමනි. නමුත් ඒකේ තියෙන ප්‍රශ්න, ඒකේ තිබෙන ගැටලු එක්ක මේ ක්‍රමවේදයම තවදුරටත් ක්‍රියාත්මක කරොත් පළාත් සභාවත් කඩාගෙන වැටෙනවා කියන හැඟීම අපිට තියෙනවා. එන්නේ හේතුව මත තමයි මේ කොට්ටාස නිර්ණය කිරීමේදී මේ නව පළාත් සභා ක්‍රමයටත් අපි විරුද්ධ වෙන්නේ. එහෙම නොවුනොත් මේ පළාත් පාලන ආයතනවල තිබෙන ප්‍රශ්නෙම පළාත් සභාවටත් ඇති වෙනවා. ඒක නිසා අපි විශ්වාස කරනවා මේ පළාත් සභා මැතිවරණය වර්තමානයේ තිබෙන ආකාරයට, එහෙම නැත්නම් මනාප ක්‍රමයට, එහෙම නැත්නම් පරණ මැතිවරණ ක්‍රමයේම තියන් ජනවාරි, දෙසැම්බර්, ජනවාරි වෙනකොට මුළු මහත් රටේම මැතිවරණේ තියන්න පුළුවන්. හැබැයි අලුත් මැතිවරණ ක්‍රමයක් අවශ්‍ය නම් ගරු සභාපතිතුමනි, තව අවුරුදු 5ක් අපිට කාලය තියෙනවා. ඒ කාලයේදී අපිට මේව කරගන්න පුළුවන්.
අවසන් කරන්න.
ඔව්, ඔබතුමා කාලේ වැඩි වෙලා ගන්නේ නැහැ. මම විශ්වාස කරනවා අපිට මේ අලුත් මැතිවරණ ක්‍රමයක් ඉදිරි පළාත් සභාවට නිර්මාණය කරලා සියලුම පක්ෂ එකතු කරගත්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන්කම අපිට ලැබේවා කියන විශ්වාසයත් එක්ක මේ මැතිවරණය කල් දවන්නට එක්සත් ජාතික පක්ෂය සූදානම් නැහැ කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ඔනරබල් ජී සින්නේසන්. You have 9 minutes.
கௌரவ தலைமைதாங்கும் உறுப்பினர் அவர்களே, மாகாண சபைகள் என்பது இலங்கையிலே 1987 இலங்கையிலே புறையோடி போயிருந்த இனப்பிரச்சனையை தீர்ப்பதற்காக கொண்டுவரப்பட்ட ஒரு சட்ட நடைமுறையாகும். இவ்வாறு கொண்டுவரப்பட்ட இந்த 13வது திருத்தத்தினூடான மாகாண சபைகள் இலங்கையிலே தமிழர்களுக்கும் சிங்களவர்களுக்கும் இடையிலே நீண்ட காலமாக ஏற்பட்டு வந்த இனப்பிரச்சனையை தீர்ப்பதற்காக முன்வைக்கப்பட்ட இந்தியாவும் இலங்கையும் செய்து கொண்ட ஒரு இலங்கை இந்திய ஒப்பந்தத்தின் பிரகாரம் கொண்டுவரப்பட்டதாகும். ஆனால் அதனுடைய நடைமுறைகள் காலம் செல்ல செல்ல சரியான முறையில் அந்த அதிகாரங்கள் மக்களுக்கு வழங்கப்படவில்லை. மாகாண சபைக்குரிய அதிகாரங்கள் சட்ட மூலங்கள் கொண்டு வரப்பட்ட பொழுது அங்கே போலீஸ் அதிகாரம், காணி அதிகாரம், நிதிகளை கையாள்வதற்கான அதிகாரங்கள் சொல்லப்பட்டது. ஆனால் அந்த அதிகாரங்களை மாகாண சபைகள் பயன்படுத்த முடியாத ஒரு சூழல்தான் இன்றும் காணப்படுகிறது. போலீஸ் அதிகாரம் என்று அதிலே சொல்லப்படுகிறதே தவிர, ஆனால் போலீஸ் அதிகாரத்தை அந்த மாகாணங்கள் பயன்படுத்த முடியாது. ஒரு மாகாணத்துக்குரிய போலீஸ்மா அதிபர் முதலமைச்சருடைய சொற்களை கேட்டு நடக்கின்ற அல்லது கட்டளையை ஏற்று நடக்கின்றவராக அவர் இல்லை. அவ்வாறு தான் பல்வேறுபட்ட விடயங்கள் அங்கே நடைபெறுகின்றன. குறிப்பாக ஒரு மாகாணத்துக்கு கீழே இருக்கின்ற சிறு சிறு வைத்தியசாலைகளாக இருக்கட்டும் அல்லது மாவட்ட வைத்தியசாலைகளாக இருக்கட்டும், சுகாதாரம் முழுவதும் ஒரு மாகாணத்துக்கு கீழே இருப்பதாக கூறப்பட்டாலும் அந்த மாகாணத்துக்கு கீழே இருக்கின்ற இந்த வைத்தியசாலைகளிலே இருக்கின்ற வைத்திய பற்றாக்குறைகள் அல்லது தாதியர் பற்றாக்குறைகள், ஊழியர் பற்றாக்குறைகளை நிவர்த்தி செய்வதற்கான அதிகாரங்கள் இந்த மாகாணங்களுக்கு இல்லை. இவ்வாறான இந்த மாகாணங்களுடைய நிலைமைகள் ஒரு சேடமிழுத்த நிலையில் தன்னுடைய ஆயுள் காலம் இருக்குமா இல்லையா என்று சிந்திக்கிற ஒரு காலகட்டத்தில் தான் இந்த மாகாணங்கள் இருந்து கொண்டிருக்கிறது. இனப்பிரச்சனையும் இந்த நாட்டிலே தீர்த்து வைக்கப்படவில்லை. மாகாண சபைகளும் நேர்த்தியான முறையிலே இயங்க முடியவில்லை. அதற்கான தேர்தலுக்கு ஒரு புதிய விகிதாசார தேர்தல் முறையை கடந்து கலப்பு முறை தேர்தலுக்களே அரசாங்கம் கொண்டு வந்தது. இவ்வாறான இந்த கலப்பு முறை தேர்தல் கூட 50-50 என்ற முறையிலே இந்த பாராளுமன்றத்தில் ஒரு முறை தீர்மானம் எடுக்கப்பட்டு அதன் அடிப்படையில் இந்த எல்லை நிர்ணய விடயங்கள் மேற்கொள்ளப்பட்டன. இவ்வாறு இந்த எல்லை நிர்ணய விடயங்கள் மேற்கொள்ளப்பட்ட காலங்களிலே அம்பாறை மாவட்டத்திலும் திருகோணமலை மாவட்டம், மன்னார் மாவட்டம், வவுனியா மாவட்டம், மட்டக்களப்பு மாவட்டங்களிலே தமிழர்களுடைய அவர்கள் சொந்தமாக பூர்வீகமாக வாழுகின்ற இடங்களில் அவர்கள் தாங்கள் விரும்புகின்ற தங்களுடைய கட்சிக்கு வாக்களிக்கக்கூடிய சந்தர்ப்பங்களை இழக்கக்கூடிய வகையில் அல்லது இல்லாமல் செய்யக்கூடிய வகையிலே தான் அந்த இடங்களிலே இந்த எல்லை நிர்ணய விடயங்கள் நடைபெற்று முடிந்திருக்கின்றன. ஆகவே இது தமிழர்களை பொறுத்தவரை என்ன நோக்கத்திற்காக இந்த மாகாணங்கள் கொண்டு வரப்பட்டதோ, என்ன நோக்கத்திற்காக இலங்கையிலே 13வது திருத்தச் சட்டத்தினூடாக மாகாண அரசு முறைகள் கொண்டு வரப்பட்டதோ, அவை இன்று தென்னிலங்கை பகுதிகளிலே ஒரு மூன்றாம் நிலை அரசியல்வாதிகளை வளர்த்தெடுப்பதற்கான ஆரம்ப பள்ளிகளாக மாறியிருக்கின்றனவே தவிர அவை இந்த நாட்டினுடைய பிரச்சனையை தீர்த்து வைத்ததாக இல்லை. ஆகவே இந்த கொண்டு வரப்பட்ட புதிய தேர்தல் முறை கூட யாருமே ஒரு பெரும்பான்மையோடு ஒரு மாகாணத்தை ஆட்சி செய்யக்கூடிய வல்லமையை கொண்டதாக இந்த தேர்தல் முறை இல்லை. இதனைத்தான் கடந்த ஊராட்சி மன்ற தேர்தல்கள் மிக துலாம்பரமாக காட்டியிருக்கிறது. மிக மிக முக்கியமாக வடக்கிலும் கிழக்கிலும் மட்டுமல்ல, இந்த நாட்டிலே எங்கே இருக்கின்ற மாநகர சபைகள், நகர சபைகள், பிரதேச சபைகள் அனைத்துமே தங்களுடைய சபைகளை அறுதி பெரும்பான்மையோடு நடத்தக்கூடிய சந்தர்ப்பத்தை இழந்திருக்கின்றன. காரணம், இந்த தேர்தல் முறை மிக முக்கியமான பங்கை வகிக்கின்றது. அவ்வாறு இந்த தேர்தல் முறையிலே கொண்டு வரப்படுவதானால் கூட இந்த வாக்குகளின் அடிப்படையில் எந்த கட்சி அதிகமான ஆசனங்களை பெறுகின்றதோ அவர் ஆட்சி அதிகாரத்தை ஆட்சி அமைக்கின்ற உரிமை அவர்களுக்கு வழங்கப்பட வேண்டும். ஒன்று. இரண்டாவது, அந்த ஆட்சி அமைக்கிற உரிமை அதிகமான ஆசனங்களை கொண்ட கட்சிக்கு போனஸ் ஆசனங்கள், மேலதிக ஆசனங்கள் வழங்கப்பட வேண்டும். அதனை விட ஒரு கட் ஆஃப், ஒரு வரையறை இருக்க வேண்டும். இந்த இத்தனை புள்ளிகளுக்கு, இத்தனை வாக்குகளுக்கு மேலே எடுக்கப்பட்ட கட்சிகள், குறிப்பாக 5% குறைவான வாக்குகளை பெற்ற கட்சிகளோ அல்ல குழுக்களுடைய வாக்குகள் எண்ணப்படாதென்ற கடந்த கால முறைமை நடைமுறைப்படுத்தப்பட வேண்டும். அவ்வாறான சில நடைமுறைகள் இருந்தால் கூட இந்த போன ஊராட்சி மன்ற தேர்தல் முறைகளிலே இந்த மாற்றங்களை ஒரு கட்சி தான் திடமாக ஆட்சி அமைக்கக்கூடிய ஒரு முறையை கொண்டு வந்திருக்க முடியும். ஆனால் வெறுமனே அந்த முறையின் அடிப்படையில் தான் இப்பொழுதும் 50-50 என்ற முறையிலே இந்த தேர்தல் முறை நடத்தப்படுமானால் அது இங்கே வாழுகின்ற அனைத்து மக்களுக்கு மட்டுமல்ல, குறிப்பாக தமிழர்களுக்கும் இது ஒரு பாதகமான தேர்தல் முறை. இந்த தேர்தல் முறையின் அடிப்படையிலே நாங்கள் இந்த தேர்தலிலே பங்கு கொள்வதன் மூலம் எங்களுடைய மக்களுக்கான உரித்துக்களை வென்றெடுப்பதோ அல்லது ஒரு நிலையான நீட்சியான ஒரு அரசாட்சியை வழங்குவதோ முடியாத ஒரு காரியமாகவே மாறும் என்பதைத்தான் நான் இந்த இடத்திலே பதிவு செய்ய விரும்புகிறேன். கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, காலம் பல சந்தர்ப்பங்களை தந்திருக்கிறது. மிக முக்கியமாக நாங்கள் இன்றைய சூழலில் நல்லாட்சி என்று பேசுகிறோம், இந்த இணக்க அரசியல் பேசுகிறோம். ஆனால் இவ்வாறு பேசப்படுகிற பொழுதெல்லாம் இந்த நாட்டில் இவை நடைபெற்றிருக்கிறதா என்ற கேள்வி எழுகிறது. காலையிலே ஒரு கௌரவ உறுப்பினர் அவர்கள் இங்கே குறிப்பிட்டார், முல்லைத்தீவிலே இருக்கின்ற தமிழ் மீனவர்களுடைய வாடிகளை சிங்கள மீனவர்கள் கொளுத்தியிருந்தார்கள். அவ்வாறு கொளுத்தியது தமிழர்களுடைய இடங்களில் இருந்துதான் அவர்கள் செய்திருந்தார்கள். அங்கு 72 வருஷங்களாக சிங்கள மீனவர்கள் தொழில் செய்திருந்தார்கள் என்று ஒரு உண்மைக்கு புறம்பான அப்பட்டமான பொய்யை அவர் இங்கே சொல்லியிருந்தார். அதனூடாக அங்கே வாழ்ந்து பரம்பரையாக தங்களுடைய தொழிலோடு வாழுகின்ற முல்லைத்தீவு மாவட்ட மீனவர்களுடைய தொழில் வாய்ப்பை கெடுக்கின்ற அதே நேரம் அவர்கள் தங்களுடைய உரிமைக்காக உரித்துக்காக பேசினால் அவருடைய வள்ளங்களை எரிப்பார்கள், வாடிகளை எரிப்பார்கள், வீடுகளை எரிப்போம் என்கிற அபாய சங்கை அவர்கள் கொடுத்திருக்கிறார்கள். இதுதான் 1984 முல்லைத்தீவு மாவட்டத்திலே நடந்தது. ஒலுமடு பகுதியிலே ஒரு பாரிய படுகொலை, இராணுவத்தினரால் ஒலுமடுவில் இருந்த மக்கள் கிட்டத்தட்ட 35 பேருக்கு மேற்பட்டவர்கள் அழைத்து செல்லப்பட்டார்கள். ஒரு சனசமூக நிலையத்திலே வைத்து 27 பேர் இராணுவத்தால் நேரடியாக சுட்டுக் கொல்லப்பட்டார்கள். அதன் பிற்பாடு 6 பேர் அவருடைய முகாம்களுக்கு கொண்டு செல்லப்பட்டு இராணுவ முகாமிலே வைத்து சுட்டுக் கொல்லப்பட்டார்கள். ஒரு பாரிய இனப்படுகொலை ஒன்றை 1984 இராணுவம் ஆரம்பித்திருந்தது. அதே மாதிரியான ஒரு வடிவத்திலே மீண்டும் ஒரு இரத்த கலரியை ஏற்படுத்தக்கூடிய வகையிலே தென்னிலங்கையில இருந்து வந்த மீன்பிடி தொழிலை ஈடுபடுகின்ற சிங்களவர்களினால் கடந்த வாரம் முல்லைத்தீவு மாவட்டத்திலே இவ்வாறான ஒரு மிக பயங்கரமான ஒரு அபாயகரமான நிகழ்வு நடத்தப்பட்டிருக்கிறது என்பதுதான் மிக முக்கியமான செய்தி. ஆகவே நான் இங்கே குறிப்பிட விரும்புவது என்னென்றால், வெறுமனே நாங்கள் தேர்தல்கள் மட்டுமல்ல இந்த நாட்டிலே ஒற்றுமையையும் பலத்தையும் கொண்டு வருவது, நாட்டிலே நல்லிணக்கத்தை வாய்களிலே பேசிக் கொண்டிருக்க முடியாது அல்லது உதட்டளவில் பேசிக் கொண்டிருப்பது நல்லிணக்கமாகாது. இந்த நாட்டில் இருக்கின்ற மக்களுடைய பிரச்சனையை தீர்ப்பதற்கு இந்த அரசாங்கம் இதய சுத்தியோடு முன்வர வேண்டும். இந்த அரசாங்கம் அதனை வெளிப்படையாக சொல்ல வேண்டும். ஜனாதிபதியோ பிரதமரோ அமைச்சர்களோ இன்று வடக்கிலும் கிழக்கிலும் ஒரு சுற்றுலா பயணங்களை செய்கின்றார்கள். அவர்கள் வருகிறார்கள், கல் வைக்கிறார்கள், படம் எடுக்கிறார்கள், வீடியோ பண்ணுகிறார்கள். இவர்கள் வெளி உலகத்திற்கு ஒரு செய்தியை சொல்ல நினைக்கிறார்கள், நாங்கள் இந்த நாட்டிலே சுதந்திரமாக தமிழர்கள் இருக்கிறார்கள், நாங்கள் சென்று வருகிறோம் என்றுதான் அவர்கள் சொல்ல பார்க்கிறார்கள். ஆனால் அங்கே தமிழர்கள் ஒரு இராணுவ வலைப்பினருக்குள், இராணுவ பிடிக்குள் அவர்கள் இப்பொழுதும் இருக்கிறார்கள். அவர்கள் அச்சுறுத்தலுக்கு மத்தியில் தான் வாழுகிறார்கள். தங்களுடைய சொந்த நிலங்களில் வாழ முடியாமல் இருக்கிறார்கள். வெடுக்குனாறு என்கிற வவுனியா மாவட்டத்திலே உள்ள ஒரு சிவனாலயம் இருக்கிற தொல்பொருள் இடத்திலே, அந்த இடத்திலே அவர்கள் சென்று வணக்கம் செலுத்த முடியாமல் இருக்கிறது. வெடுக்குனாறு சிவனாலயத்துக்கு செல்ல முடியாமல் தொல்பொருள் திணைக்களம் தருகிறது. இதையெல்லாம் இந்த இடத்திலே நடைபெறுகிறது என்றால் வெறுமனே தேர்தலை மட்டும் நினைத்து கொண்டு நாங்கள் இந்த நாட்டில் நல்லிணக்கம் பேச முடியாது. ஆகவே கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, மிக முக்கியமாக இந்த தேர்தல் முறை மாற்றப்பட வேண்டும். இந்த தேர்தல் முறையிலே தேர்தல் நடைபெற்றால் அது இனங்களுக்கிடையில் பகைமையை கொண்டு வருமே தவிர அந்த இனங்களுக்கிடையில் சரியான ஒற்றுமையை தராது என்பதை பதிவு செய்து நிறைவு செய்கிறேன்.
தேங்க்யூ கரு. சிட்னி ஜெயரத்ன மந்துமா, உபத்துமாட்ட வினாடி ஹத்தரா.
கரு மூலாசனாரோட சபாபத்துமணி, அது அப்பி மே சபாவை கதாக்கரன்னே பலாசபா மேத்திவாரணேகன விசேஷம் பலாசபாவே கொட்டாச நிர்ணய வார்த்தாவை எதிர்பார்த்து கரலா மே வார்த்தாவை சபா சம்மத்த கர கனிமகன விசேஷம் மே சபாவிதி கரு மூலாசனாரூட மந்திரித்துமணி விவித அதாசாவா மே பலாசபா மெத்திவாரணைகன பெவத்திச்சி ஆண்டு மே பலாசபா மெத்திவாரணையின் கிரியாக்கருப்பு ஆக்காரு விவித கதா மே சபாவை எளிதாக்குவா ஏவாகேம் அப்பி விசேஷம் சதாங்கரான்டோன மம பலாசபா உத்திரமேத பலாசபாவை ஹத்தரவதாவாக சந்தேம் மந்திரிவரை கட்டிட்டு பத்தெலாம் ஹிட்டப்பு கேணி இதோட மே பலாசபாவே விசால அத்தியக்கியம் ராசியா பலாசபா கிரமேகன தீனும் அத்தடமா පළාත් සභා මැතිවරණය කරනකොට මේ පළාත් සභා මේ ක්‍රමයේ සකස් කිරීමේදී එක වෙන්විච්චි වෙනින්ම ඒකක හැටියට ඒ දිස්ත්‍රික්කයේ ඉන්න මන්ත්‍රීවරුන් ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වෙන්නේ නැති ප්‍රමාණයක් තියෙනවා නම් කොටස් හැටියට හොඳයි. ඒක මේ මන්ත්‍රීවරයෙක් හැටියට එහෙම නැත්නම් ඒ තරඟ කරන අයට ඒ පක්ෂවලට අපේක්ෂකයොන්ට ඕනෑම දුප්පත් කෙනෙකුට ලොකු සල්ලිකාරොන්ට නැතුව මේ දේශපාලනයට ඇවිල්ලා මෙතෙන්දී තමුන් කොටසක් ජයග්‍රහණය කරලා එන්න හොඳ වැඩපිළිවෙලක්. හැබැයි මෙතනදී මේ කොට්ටාස නිර්ණය කිරීමේදී විශාල විදිහට විකෘති කොටස් නිර්ණය කිරීමක් කරලා තියෙනවා. මම දන්නේ නැහැ මේ කොට්ටාස නිර්ණය කිරීමේදී අපේ දිස්ත්‍රික්කයට සහභාගී වුණා. මමත් එක දවසක් ගියා, මගෙත් අදහස් දුන්නා. දැන් මං හිතන්නේ මගේ තියෙනවා මේ කොට්ටාස නිර්ණ වාර්තාව මගේ ළඟ, මට ලැබිච්ච එක. මේ තියෙනවා මගේ විශේෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ. දැන් අපි කවුරුත් දන්නවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ, වැලිකන්දේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගැන මේ හුඟක් අයට අවබෝධ තියෙනවා. මේ වැලිකන්දේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තියෙනවා ග්‍රාම සේක වසන් 30ක්. ඊළඟට ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කියන්නේ ලංකාවේ තියෙන විශාලම ගඟ, ලංකාවේ තියෙන දිගම ගංගාව පිහිටලා තියෙන ඒ මහවැලි ගඟෙන් වෙන් වෙච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක්. එහා පැත්තේ වැලිකන්ද, මේ පැත්තේ ගත්තොත් ලංකාපුර මැදිරිගිරි ආසනේ. එතකොට ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තියෙනවා ග්‍රාම සේක වසන් 28ක්. එතකොට මේ එක කොට්ටාසයක් හැටියට මේ කොට්ටාසේ නිර්ණය කිරීමේ කණ්ඩායම හදලා තිනවා වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සහ ඊළඟට ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයත් මැදිරිගිරි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයත් ග්‍රාම සේක වසන් 8ක් එකතු කරලා මේක එක කොට්ටාසයක්. එතකොට මේ කොට්ටාස දැන් අපි කොට්ටාසෙට අපේ අරමුණ තියෙන්නේ කොට්ටාසයකට මන්ත්‍රීවරයෙක් නැත්තම් කෙනෙක් දාන යොමු කරනවා නම් ඒ කොට්ටාසෙ නියෝජනය කරන කෙනා මේ කොට්ටාසෙ තියෙන භූ විෂමතාවයන් මේ කොට්ටාස ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. හැබැයි මෙතනදී මේ කොට්ටාස නිර්ණය අනුව මේ තියෙන කොට්ටාසෙ අනුව මේ අවබෝධය නැතුව තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මම විශේෂයෙන් මේ ගැන අදහස් මීට ඉස්සෙල්ලත් මම දැක්වා. මම සඳහන් කරන්න ඕන මම කෙසේ නමුත් මම නම් මන්ත්‍රීවරයෙක් හැටියට මේ යෝජනාව සම්මත කරන්න එකඟ නැහැ. මගේ මත මොකද මම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දේශපාලනය කරන මම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ
සිද්ධිමන්තුම අර මේ ජනාධිපතිතුමා අර තේරවිල්ලක් ගැන කතා කරනවානේ, ඔය ප්‍රශ්න වලට උත්තර නැද්ද ඒ තේරවිල්ල තුල?
නෑ මන් දන්නේ නෑ, මන් ජනාධිපතිතුමාගේ වට වැඩි ඇහුම්කන් දෙන්නේ නෑ.
ගරු මන්තුමා,
මම මගේ පක්ෂේ නායකතුමාත් එක්ක මම මේ ගණදුරුව කරා. මන් ජනාධිපතිතුමාට වැඩි ඇහුම්කන් දෙන පුජ්‍යලෙක් නෙවෙයි. ඒක නිසා මට ඒක අදාළ නෑ කොහෙත්ම. මම මගේ පක්ෂේ නායකතුමාත් එක්ක එක්සත් ජාතික පක්ෂේ මන්ත්‍රීවරයෙක් හැටියට මගේ දේශපාලන ගමන යන කෙනෙක්, මට වෙන නායකයෙක් එක්කෙනා ඉන්නේ ගරු අගමැතිතුමා විතරයි.
ගරු මන්තුමා අවසන් කරන්න.